ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සුපුරුදු පරිදි එමනම් සූදානම් වෙනවා අදත් මේ වෙනකොට ලෝකයේ පුරාම ප්‍රබල වශයෙන් ප්‍රමුඛ වශයෙන් කතාබහ වෙන ප්‍රධාන බලයේ ප්‍රවෘත්ති කීපය පිළිබඳව තොරතුරු වැඩිදුරටත් විමර්ශනය කරන්නට එමනම් සුපුරුදු පරිදි අපි අදත් අපේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව හා සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් හා සම්බන්ධ වන තොරතුරු අපිට වාර්තා වෙනකොට ඒකේ අන්තර්ජාතික පැත්තෙන් අපිට යම් දෙයක් සඳහන් කරන්නට තියෙනවා නම් කරුණු අනාවරණයක් කරන්න තියෙනවා නම් අපි ඒ පිළිබඳව මුලින්ම කතා බහ කරනවා මේ විශේෂාංගෙන්. අපිට අමල් ඒ වගේ සිදුවීමක් වාර්තා වෙනවා. ඕමාන් මුහුදු තීරයේදී අනතුරට ලක්වුණු තෙල් නැමක් හා සම්බන්ධව වන තොරතුරක් මේ නැවේ සේවයේ නියුතු පිරිස් අතර ශ්‍රී ලාංකිකයනුත් හිටියා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මේ නැව අනතුරට ලක්වීමෙන් අනතුරුව මේ අනතුරට භාජනය වුණු පුද්ගලයන් බේරා ගැනීමේ කටයුතු සිද්ධ වුණා කියලත් වාර්තා වෙනවා. අමල් මේ සිදුවීම සහ එයට ශ්‍රී ලාංකිකයන් ගොදුරු වෙලා හිටියා නම් ඒ සම්බන්ධ වන තොරතුරුත් අපි මුලින්ම දැනගන්න කැමතියි.
ඔදිරුක්ෂි, මේක MV ප්‍රෙස්ටිජ් ෆල්කන් කියන තෙල් නැවක්. මේ යාත්‍රාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉඳලා ඒඩන් වරාය දක්වා ගමන් කරමින් ඉන්න අතරතුරේදී අනතුරට ලක්ුණයි කියලයි වාර්තා වෙලා තියෙන්නේ. මේ යාත්‍රාවේ සේවකීන් 16 දෙනෙක් හිටියයි කියලා සඳහන් වෙනවා. ඒකෙන් 13 දෙනෙක් ඉන්දියා ජාතිකයන්, ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුත් මේ යාත්‍රාවේ සේවය කළයි කියලා වාර්තා වෙනවා. දැනට තොරතුරු තියෙන විදිහට මෙම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු ඉන්දියා යුද නෞකාවක් විසින් මේ යාත්‍රාවේ ගමන් කරපු පිරිසෙන් 9 දෙනෙක්ව නිරුපද්‍රිතව බේරගත්තයි කියලා සඳහන් වෙනවා. ඒ 9 දෙනා අතර එක ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවයි කියලා වාර්තා වෙනවා. අනිත් අය සම්බන්ධයෙන් තවමත් තොරතුරක් ලැබී නැහැයි කියලා මේ යාත්‍රාව අනතුරට ලක් වෙලා තියෙන සඳුදා. එතකොට ඊයේ වෙනතුරුත් ඒ සෝදිසි මෙහෙයුම් දිගටම සිදු වුණාට ඔවුන් පිළිබඳ තොරතුරක් වාර්තා වෙලා තිබුණේ නැහැ. නමුත් දැනට දැනගන්න තියෙන විදිහට මේක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉඳලා ඒඩන් වරාය දක්වා ගමන් කරපින් සිටපු එකක්. මේ කලාපයේ විශේෂයෙන්ම හූති කැරලිකරුවන් විසින් ඒ ප්‍රදේශයේ ගමන් ගන්නා විශේෂයෙන්ම තෙල් නෞකාවලට ප්‍රහාර එල්ල කරන ප්‍රවණතාවයක් පහුගිය කාලේ තිබුණා. නමුත් මේ යාත්‍රාවට එවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ල වුණාද නැද්ද කියන කාරණාව සඳහන් වෙලා නැහැ. අනතුරට හේතුවත් වාර්තා වෙලා නැහැ. නමුත් මේ වෙනකොටත් සෝදිසි මෙහෙයුම් අද දිනටත් ක්‍රියාත්මක කරන්නට නියමිතයි කියලා ඉන්දියාව වාර්තා කළා තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේ නාදික හමුදාව සඳහන් කළා තිබුණා මේ කලාපය ඔවුනට අයිති කලාපයක් නොවන නිසා, මේ ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාදික හමුදාවට වගකීමක් නැති නිසා ඔවුනුත් මේ අවස්ථාවේදී ඉන්දියා නාදික හමුදාවත් ඒ වගේම ඉන්දියාවේ වෙරළ ආරක්ෂක කණ්ඩායම් වලත් සහාය බලාපොරොත්තු වෙනවා කියලා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දිගටම ඒ සෝදිසි මෙහෙයුම් පවත්වාගෙන යන්න.
හොඳයි, එහෙමනම් ලෝකයේ ප්‍රධාන වශයෙන් වාර්තා වන විදෙස් ප්‍රවෘත්ති අතරට ගියොතින් අපිට මුලින්ම කතා බහ කරන්න වෙන්නේ ඇමරිකාවේ මේ වසරේ නොවැම්බර් මාසයේදී පවත්වන්නට නියමිත ඇමරිකානු මහමැතිවරණය සහ ඊට සමගාමීව තෝරාපත් කරගන්නා වූ රටේ නායකයා ජනාධිපතිවරයා පිළිබඳව. මේ සතිය ආරම්භ වුණේම මහත් කලබගෑනියකින්. ඔබ දැන් මේ පිළිබඳව හොඳින්ම දන්නවා. ඇමරිකානු එළඹෙන මැතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා විදිහට ජන හමු පවත්වමින් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ තැත පිළිබඳව ඔබ අනන්තවත් වීඩියෝ පට දකින්න ඇති අන්තර්ජාල මාධ්‍ය හරහා. බොහෝ දෙනෙක් මේ කාරණාව දන්නවා. ඊට පස්සේ අමල් මන් දැනගන්න කැමති මේ සිදුවීමත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය වැඩි වුණා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ඉදිරි මැතිවරණය සඳහා ඔහුට ලොකු ජන බලයක් සැදෙමින් පවතින බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ඔහුගේ ඉදිරි මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළාට පස්සේ ඔහුගේ උප ජනාධිපතිවරයා කවුරුන්ද කියලත් මේ වෙනකොට ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් වටා ගෙතන මේ තොරතුරු පිළිබඳව සවිස්තර තොරතුරු මීළඟට ඔබෙන් දරගන්න කැමැතිමා.
දිලුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රහාරයේ හරියටම දවසකට පස්සේ ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ඒ සම්මන්ත්‍රණයකට සහභාගී වුණා. ඒ සම්මේලනය පැවැත්වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේ අපේක්ෂකත්වය තහවුරු කරන ඒ වැඩපිළිවෙල දියත් කරන්නට. ඉතින් මෙතනදී රිපබ්ලිකන් පක්ෂයේ සියලු දෙනාගේ ඒකමතික සහයෝගය ඇතිව ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා හැටියට නිල වශයෙන් ප්‍රකාශ වීමත් එක්කලා ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ රනින් මේට්, එහෙම නැත්නම් උප ජනාධිපති හැටියට තමන් තෝරා ගන්න පුද්ගලයා ගැන සඳහනක් කරා. ඔහු 39 හැවිරිදි JD වාන්ස් කියන දේශපාලඥ ඔහු නම් කළා. ඉතින් ඒකත් එක්කල දිල්රුක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟියක් කළා ඉදිරියේදී තමන්ට මේ ජනාධිපති ධුරය ජයග්‍රහණය කරන්නට හැකි වුණොත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති විශේෂයෙන්ම කොයි ආකාරයටද හසුරවන්නේ. JD වාන්ස් මේ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල ඔහුගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ JD වාන්ස් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කරපු ඔහු මීට කලින් කළ තියෙන ප්‍රකාශත් එක්කල ඉංගියක් ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දීලා තියෙනවා දෙවන දූර කාලයකදී කොයි ආකාරයෙන්ද ඇමරිකාව කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම මේ යුක්රේන් යුද්ධය සම්බන්ධයෙන් දැනට ඉතාමත්ම දැඩි ලෙස ඇමරිකාවේ ඒ සම්බන්ධයෙන් යුක්රේනයට ආධාර යුධාධාර ලබා දෙන කටයුතු සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් මගකට ඇමරිකාව යොමු වෙන්න ඉඩ තියෙනවායි කියන ඉංගිය ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ලබා දුන්නා.
තංගමල් මේක ටිකක් විශේෂයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයසත් එක්ක බැලුවාම ඔහු ඉතාමත්ම තරුණ වයසේ පසුවන පුද්ගලයෙක් ඔහුගේ උපජනාධිපතිවරයා වශයෙන් නම් කිරීම. එතකොට කවුද මේ JD වාන්ස්? ඔහුගේ දේශපාලනික පසුබිම මොකක්ද?
නිරුක්ෂි, ඔහු ඇත්තටම මේ ධනවත් පවුලක පුද්ගලයෙක් නෙමෙයි. ඔහු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ ශිෂ්‍යත්වයක ආධාරයෙන්. යේල් විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරලා තියෙන්නේ මේ විදිහට ඔහුට ලැබිච්ච ශිෂ්‍යත්වයක ප්‍රතිඵලයක් හැටියටයි. ඔහු ඉතාමත්ම දක්ෂිණාංශික පුද්ගලයෙක් හැටියට තමයි රිපබ්ලිකන් පක්ෂයේ නම් කරන්නේ. ඔහු ඔහායෝ ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහායෝ ප්‍රාන්තයෙන් පත්වෙච්ච රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයෙක් හැටියට. නීතිය පිළිබඳත් ඔහු විශාරදයෙක් හැටියට හඳුන්වලා තියෙනවා. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත්තොත් ඔහු ඇමරිකාව යුරෝපයෙන් ඈත් වෙලා ආසියාකර රජයන් සමග වඩා කිට්ටුව කටයුතු කර යුතුයි කියන මතයේ ඉන්න පුද්ගලයෙක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්.
හොඳයි, අපි එහෙමනම් අවධානයට ලක් කරමු ප්‍රතිවිරුද්ධ පාර්ශවය. ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා පිළිබඳව කතා නොකරම බෑ. බොහෝ පුවත් මැවෙමින් පවතිනවා ඔහු පිළිබඳවත් මේ වෙනකොට. විශේෂයෙන්ම අමල් මේ ජෝ බයිඩන් පිළිබඳව වන විශ්වාසය ටික ටික බිඳෙන්න පටන් ගත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකවරුන් දෙදෙනා ප්‍රසිද්ධියේ විවාදයකට එළඹීමෙන් අනතුරුව. අපි මේ ගැන කතා බහ කළා. විශේෂයෙන්ම එහිදී ජෝ බයිඩන් යම් උත්තර ලබා දීමට ගත්ත කාල වේලාව, ඔහුට යම් දේවල් පිළිබඳව අමතක වීම, මේ වගේ දේවල් පිළිබඳව ජනතා අවධානය දැඩි ලෙසින් යොමුලා තිබෙන බොහෝ දෙනෙක් කිව්ව ඔහු මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසු නැහැ, වයස වැඩි, දැන් ඔහු විශ්‍රාමය ආ යුතුයි කියලා. අපි දකිනවා ඩෙමොක්‍රටික් පක්ෂය ඇතුළෙන්ම මේ පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කරන ඔහුට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්න කියලා ප්‍රසිද්ධියේ කියන සෙනටර්ස්ලා ඩෙමොක්‍රටික් පක්ෂයේම. ඒ අතරතුරේදී ජෝ බයිඩන් යම් අතරමැදි තත්ත්වයක මේ වෙනකොට ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඇත්තටම ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කැමති ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න.
ඔව් දිරුක්ෂි, ඔබ කිව්වා වගේම ජෝ බයිඩන්ට දිගින් දිගටම බලපෑම් ඇති වෙලා තිබුණා ඔහුගේ පක්ෂය තුළින්ම. ඔහු දැන් අවුරුදු 81ක නායකයෙක් හැටියට තවදුරටත් ඔහුට දෙවෙනි වතාවට ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් නැහැ, ඒ නිසා ඉවත්වන්න කියලා ජෝ බයිඩන් ජනාධිපතිවරයාට දිගින් දිගටම මේ විදිහට බලපෑම් එනකොට ඔහු සඳහන් කළා තිබුණා ඔහු මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වන්නේ, අපේක්ෂකත්වයෙන් ඉවත්වන්නේ ඔහුට වෛද්‍යවරයෙක් පැවසුවොත් දෛනික කටයුතු කරන්නට හැකියාවක් නැහැයි කියලා, රෝගී තත්ත්වයක් තියෙනයි කියලා. එවැනි වාතාවරණයක් උඩ තමයි ඔහු මේ ඡන්ද ව්‍යාපාරයෙන් එහෙම නැත්නම් මේ අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්නේ කියලා. නමුත් එවැනි රෝගී තත්ත්වයක් ඔහුට නැහැයි කියලා ඔහු සඳහන් කළා තිබුණා. ඒ නිසා ඔහු තවදුරටත් අපේක්ෂකත්වයේ රැඳී ඉන්නවා, ඉදිරි මැතිවරණයට මුහුණ දෙනවායි කියලා. නමුත් මේ අතරතුරේදී දැනට දින දෙකකට කලින් ජෝ බයිඩන්ගේ වෛද්‍යවරයා සඳහන් කළා ජෝ බයිඩන්ට නැවතත් කොවිඩ් රෝගය වැළඳිලා තියෙනවා. ඒ නිසා ඔහු අපි කියනවා මේ ඓසොලේට්, එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වයේ පහ වෙන තුරු තනිවම සිටිය යුතුයි කියලා. ඉතින් මෙතනදී ජෝ බයිඩන් සඳහන් කළා තියෙනවා මේ කොවිඩ් රෝගය තමන්ට වැළඳුනාට ඒකේ රෝග ලක්ෂණ වැඩිය පෙන්නුම් කරන්නේ නැtei කියලා. කොවිඩ් රෝගය වැළඳුනත් ඔහු සඳහන් කළා තියෙනවා ඔහු තවදුරටත් අපේක්ෂකත්වය ඉන්නවයි කියලා. නමුත් දිගින් දිගටම ඔහුට එල්ලවෙන බලපෑම් වැඩි වෙලා තියෙනවා සෞඛ්‍ය තත්ත්වයත් සැලකිල්ලට ගෙන අපේක්ෂකත්වයෙන් ඉවත් වන්නට කියලා. නමුත් ඔහු වෙනුවෙන් කවුද ඉදිරිපත් කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය තවමත් ඒ පිළිබඳ අවධානය යොමු කළා නැහැ.
අපි මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව සහ ඉදිරියේදී ඔහු ජයග්‍රහණය කළොතින් පත් කරන්නට නියමිත උපජනාධිපතිවරයා පිළිබඳවත් කතා බහ කළා. එතනදී මට මතකයි අමල් ඔබ සඳහන් කිරීමක් කළා මේ උපජනාධිපතිවරයා විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කරපු වාන්ස් ටිකක් මේ යුක්‍රේන යුද්ධය සම්බන්ධව වෙනත් අදහසක ඉන්න පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ මේ වෙනකොට ඇමරිකානු ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ධ අදහස් දරන කෙනෙක් කියලා. එහෙන් බලද්දි දැන් මේ වෙනකොට මේ යුක්‍රේන රුසියා පැත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා තොයලා බලන්න හිතෙනවා. අපිට වාර්තා වෙනවා මේ රුසියාව සඳහන් කිරීමක් කරලා තියෙනවා කියලා, මේ යුක්‍රේන ඩ්‍රෝන්ස් විශාල සංඛ්‍යාවක් බිම හෙළුවා කියලා, මේ නවතම යුදමය වාතාවරණයේ තොරතුරු පිළිබඳව සලකා බලද්දි. මොනවද ඒ පැත්තේ මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු?
දිලුක්ෂි, රුසියාව සඳහන් කළා ඔවුනට මෑතකදී එල්ල වෙච්ච විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය පහුගියදා ක්‍රයිමියාව ප්‍රදේශයට එල්ල වුණයි කියලා. මෙතනදී රුසියාව සඳහන් කරා යුක්රේනිය විසින් ඩ්‍රෝන 33ක් ක්‍රයිමියාව ප්‍රදේශයට යවලා තිබුණා. ඒ 33ම රුසියාවට හැකි වුණයි කියලා ඒව ඒ ප්‍රහාර ව්‍යර්ථ කරන්න. එතන විශේෂ කාරණාවක් වුණේ මේ එවපු ඩ්‍රෝන යාත්‍රා වලින් 10ක් නාවික ඩ්‍රෝන, ඒ කියන්නේ මුහුදු මාර්ගයෙන් එවපු ඒවා කියලා සඳහන් වෙනවා. මේ ක්‍රයිමියාවේ රුසියාවේ යුද නැව් විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ රඳවා තියෙනවා. විශේෂයෙන්ම යුද නෞකා එල්ල කරගෙන මේ විදිහට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා තිබුණේ. ඉතින් ඒ ප්‍රහාර සියල්ල තමන්ට ව්‍යර්ථ කරන්න පුළුවන් වුණා කියන කාරණාව මොස්කව් රජය සඳහන් කළා තිබුණා. ඉතින් ඔවුන් සඳහන් කළා තියෙනවා මේ යුද්ධයේදී ඔවුන්ට බොහොම සාර්ථකව යුක්‍රේනයෙන් එල්ලවන ප්‍රති ප්‍රහාර වැළැක්වීමට අවස්ථාව ලැබිලා තියෙනයි කිය.
ඔය අතරතුරේදී ගාසා තීරයේ තොරතුරුත් විමසා බැලීම වටිනවා. ගාසා තීරයේ සිදු කරන සටන් දිගින් දිගටම පවත්වාගෙන යාම තමයි එකම අපේක්ෂාව කියලා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. ඔවුන්ගේ ගුවන් ප්‍රහාරවලත් මේ වෙනකොට සැලකිය යුතු වර්ධනයක් තමයි අපිට දකින්නට තියෙන්නේ. ඒ පැත්තේ වාර්තාවන අලුත් තොරතුරු මොනවාද?
ඔව්, නිරුක්ෂ, අපි දැන් ගිය සතියේ කතා කරද්දී යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙලා තියුණා මේ දෙපාර්ශ්වයම සටන් විරාමයකට යොමු වෙයි කියලා. ඇමරිකාවේ මගපෙන්වීම යටතේ, ඇමරිකාව අතර මැදිහත්වීම යටතේ කටාර් රාජ්‍යයේ පැවැත්වෙන සාකච්ඡාවලදී සති 6ක විතර සටන් විරාමයකට යොමු වෙයි කියන බලාපොරොත්තුවක්, විශාල බලාපොරොත්තුවක් ගිය සතියේ තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු ඔක්කොම දැන් සුන් වෙලා තියෙනවා. මේ වෙනකොට ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළා ඔවුන් පැය 24ක කාල සීමාව තුළදී ගාසා තීරයට එරෙහිව ගුවන් ප්‍රහාර 25ක් එල්ල කළයි කියලා. මේක ඊශ්‍රායලයේ විසින් සඳහන් කරපු එකක්. ඒ වගේම හමාස් සංවිධානය, ඔවුන් යම්කිසි විදිහක නම්‍යශීලී බවක් තිබුණා මේ සාකච්ඡාවලදී සටන් විරාමයක් ඇති කිරීම සඳහා. නමුත් දැන් හමාස් සංවිධානයේ සඳහන් කළා තියෙනවා ඔවුන් විශ්වාස කරනවායි කියලා ඊශ්‍රායලයේ මේ සටන් විරාමයකට අකමැත්තක් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ඔවුන් හමාස් සංවිධානය විනාශ කිරීමේ ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා මේ දිගටම යුද්ධය පවත්වාගෙන යනවායි කියලා. ඉතින් ඒ අනුව ඒ ගාසා තීරයේ අර දෛනිකව සිදුවන ප්‍රහාර තවත් පුළුල්ලලා තියෙනවා. මෙතනදී හමාස් සංවිධානය සඳහන් කර අපි මීට කලින් සඳහන් කරපු අර ඊශ්‍රායල එක දිනක් ඇතුළතදී ගුවන් ප්‍රහාර 25ක් එල්ල කරපු අවස්ථාවේදී ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්, විශේෂයෙන්ම ළමුන් සහ කාන්තාවන් 52ක් ඒ පැය 24 කාලය තුළදී ජීවිතක්ෂයට පත් වුණයි කියලා ඒ හමාස් සංවිධානය සඳහන් කළා තිබුණා. ඉතින් මේ ප්‍රහාරත් උත්සන්න වෙනවා, ඒ එක්කම ඒවායින් විපතට පත් වෙන සංඛ්‍යාවත් දිනෙන් දින ඉහළ යනවායි කියන එක තමයි ගාසා තීරයෙන් අලුතෙන්ම වාර්තා වෙන්නේ.
ලෝකයේ විවිධ කලාප වලින් අපිට වාර්තා වන අලුත්ම තොරතුරු පිළිබඳවයි අපි සුපුරුදු ලෙසින් සමාලෝචනයට ලක් කළේ මේ ලොව වටා විදෙස් විත්ති විමසුමින්. එමනම් මේ තොරතුරු රැගෙන ආවට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපගේ සුපුරුදු ස්තුතිය පළ වෙනවා. අමල්, ආයුබෝවන්. අපි ලබන සිකුරාදා යළිත් හමු වෙමු.
ආයුබෝවන් දුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.